අද අපි ජීවේ අඛණ්ඩතාවයේ යටතේ රුහුණු ගුවන් විදුලිය ඔස්සේ ආරම්භ කරනවා විද්‍යා විෂය යටතේ 14 වන ඒකක පාඩම. මා සමග මේ මොහොතේ රැඳී සිටනවා අපගේ මිත්‍ර සාරංග වීරසිංහ අපේ ගුරු පියාණන්. ඉතින් බොහොම ආදරෙන් ඔයාලා සැම පිළිගන්නවා මේ අවස්ථාවට. ඉතින් මම සාරංග සර්ගෙන් අහනවා, දැන් අපි ජීවේ අඛණ්ඩතාවයේ පාඩම යටතේ සර් දැන් අපි ජීවේ අඛණ්ඩතාවය කියන වචනේ තේරුම පොඩ්ඩක් පැහැදිලි කරොත් මොකද්ද මේ ජීවේ අඛණ්ඩතාවය කියන්නේ කියලා අපි සර්ගෙන් අහගෙන ඉමු.
ඔව් දුවේ පුතේ, ඇත්තටම ජීවීන් හැටියට අපි 8 පාඩමේදී හඳුනාගත්ත අර ජීවීන්ගේ ලාක්ෂණික පාඩමේදී ඔබ ජීවීන් යනු කවුදයි හඳුනාගත්තා. ජීවීෙක් බිහි වුණාට පස්සේ ඒ ජීවියා අනිවාර්යයෙන්ම ආයු කාලය අවසන් කරලා මරණයට පත් වෙනවා. ඒ මරණයට පත් වුණාම ඒ ජීවී කාණ්ඩය එතකින් අවසන් වෙනවා. ඒ ජීවීන් එයාලගේ වර්ගයා බෝකලේ නැත්තම්. එතකොට ජීවීන් මේ වර්ගයා බෝකිරීමේ ක්‍රියාවලිය තමයි අපි ජීවේ අඛණ්ඩතාවයේ හැටියට හඳුනාගන්නේ.
එතකොට මේ ජීවේ අඛණ්ඩතාවයේ සර් දැන් අපි ඒ විදිහට හඳුනා ගන්නවා. එතකොට මේ ජීවේ අඛණ්ඩතාවය පවත්ව ගන්න ජීවීන් අතර තියෙනවා ප්‍රජනන ක්‍රම. මොනවද මේ ප්‍රජනන ක්‍රම වෙන්නේ එතකොට?
ඔව් දුවේ පුතේ, ඇත්තටම ජීවීන්ගේ ප්‍රජනනය, ඒ කියන්නේ මේ වර්ගය බෝ කිරීමේ ක්‍රියාවලිය, එක් ජීවී પરම්පරාවකින් අලුත් ජීවී પરම්පරාවක් ඇති කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන ක්‍රම දෙකකට අපි වර්ග කරලා තමයි අධ්‍යයනය කරන්නේ. ඒකේ පළවෙනි එක තියෙනවා අලිංගික ප්‍රජනනය, දෙවෙනි එක තියෙනවා ලිංගික ප්‍රජනනය.
එතකොට සර් අපි අලිංගික ප්‍රජනනය ගැන කතා කරොත් ඒකේ කියන්නේ බීජාණු හා වර්ධක කොටස් වලින් නව ජීවීන් ඇති වෙනවා කියලා. ඉතින් ඇත්තටම ඒ අවස්ථාවන් මොනවද සර්? මේ ජීවීන් ඒ විදිහට වර්ධක කොටස් වලින් කොහොමද ඇති වෙන්නේ? බීජාණු වලින් කොහොමද ඇති වෙන්නේ? මොනවද උදාහරණ පොඩ්ඩක් පැහැදිලි කරොත් සර්?
ඔව්, ඇත්තටම ඔය ඔබ අර ජීවීන්ගේ වර්ගීකරණය කියන ජෛව ලෝකයේ පාඩමේදී හඳුනාගත්ත සමහර ටිකක් අර නොදියුණු ජීවීන් බීජාණු හෝ වර්ධක කොටස් මගින් තමන්ගේ වර්ගයා බෝකර ගැනීමේ හැකියාව වැඩිපුර පෙන්වන අය. බීජාණු කියන්නේ ඉතාමත්ම කුඩා අංශුමය ඒකකයක්. ඒක සුළඟින් හෝ වෙනත් ක්‍රමයකින් ව්‍යාප්ත වුනහම ඒකෙන් හැකියාව තියෙනවා නව ජීවියෙක් ඇති කරන්න. එහෙම නැත්නම් වර්ධනය විය හැකි කොටස් වලින් නව ජීවීන් ඇති කරන්න පුළුවන්. අපි ඉදිරියේදී කතා කරනවා ඒක සවිස්තරාත්මකව.
ඔව්, දැන් අපි බලමු සර්, එහෙනම් ලිංගික ප්‍රජනනය කියන්නේ මොකද්ද? ඒකෙන් කොහොමද ජීවී නැති වෙන්නේ කියන එක පොඩ්ඩක් අපි හිතුවොත් කොහොමද වෙන්නේ ඒක?
ඔව් දුවේ පුතේ, ලිංගික ප්‍රජනනයේදී මාතෘ සහ පිතෘ ජීවීන් විසින් ජන්මාණු නිපදවනවා. මෙන්න මේ ජන්මාණු සංයෝජනය වෙලා ඒ ජන්මාණු එකතු වෙලා තමයි නව ජීවියා ඇතිවීමේ මූලික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ විදිහට ජන්මාණු සංයෝජනය වීමෙන් සිදුවන ප්‍රජනනය අපි ලිංගික ප්‍රජනනය කියලා හඳුනා ගන්නවා සරලවම.
ඔව්, දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ ලිංගික ප්‍රජනනය අලිංගික ප්‍රජනනය අතර තියෙන වෙනස්කම්. දැන් එතකොට ලිංගික ප්‍රජනනයෙන් ගොඩක් වෙලාට බිහි වෙන්නේ මාතෘ හා පීතෘ ජීවීන් දෙන්නෙක් එකතු වෙලා. නමුත් අලිංගික ප්‍රජනනයෙන් ජීවත් ඒ ජීවීන් බිහි වෙනකොට මාතෘ ජීවියෙක් විතරයි එකට දායක වෙන්නේ නේද? ඒ වගේම තමයි අලිංගික ප්‍රජනනයෙන් බොහෝ දුරට දුහිතෘ ජීවීන් මාතෘ ජීවියට සමාන වෙනවා. නමුත් ලිංගික ප්‍රජනනයේදී එහෙම නැහැ. අර ප්‍රභේද සහිත ජීවීන් තමයි බිහිවීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ජන්මාණු නිපදවීමක් අලිංගික ප්‍රජනනයේදී සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ලිංගික ප්‍රජනනයේදී ජන්මාණු නිපදවීමක් සිද්ධ වෙනවා. එතකොට
ඔව්, ඇත්තටම මෙතෙන්දී ඉතාම වැදගත් ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ ඔය ජන්මාණු නිපදවීමේදී. අපි අර 6 පාඩමේ ඉගෙන ගන්න සෛල විභාජනයේදී ඌණන විභාජන ක්‍රියාවලිය තමයි ජන්මාණු නිපදවීමේදී සිද්ධ වෙන සෛල විභාජන ක්‍රියාවලිය. එතෙන්දී ඒ ඌණන විභාජනයෙන් හැකියාව තියෙනවා ප්‍රභේදන ඇති කරන එක අපි 6 පාඩමේදී ඉගෙන ගන්න කාරණයක්. එතකොට මේ ලිංගික ප්‍රජනනයේ වඩා වැදගත් වෙන්නේ මෙන්න මේ නව ප්‍රභේදන ඇතිවීමේ හැකියාව. ඒ කියන්නේ පරිසරයේ වෙනස්කම් වලට උචිත නව ලක්ෂණ සහිත ජීවීන් ඇතිවීමේ හැකියාව මේ ජන්මානු එකතුවීමෙන් සිද්ධ වෙන ලිංගික ප්‍රජනනයේදී සිද්ධ වෙන විශේෂිත ක්‍රියාවලිය.
දැන් අපි මේ දවස්වල ඩෙල්ටා, ඇල්ෆා, බීටා කියන කොරෝනා ප්‍රභේද ගැනත් කතා කරනවා. ඉතින් ඒකත් මේ හා සමානම ක්‍රියාවලියක් තමයි නේද සර්?
ඔව්, එතෙන්දිත් ඇත්තටම අර ජන්මා මේ ජන්මානු නිපදවීම සිද්ධ වෙන්නේ නැති වුණත් ඒ වෛරස ගුණනය වීමේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන එකක් තමයි ඒක. ඒකන වෛරස කියන්නේ තාමත්ම නොදියුණු ජීවීන්. අපි අර 8 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා වෛරසවල පෙන්වන එකම ජීවි ලක්ෂණය වර්ගය බෝ කිරීමේ හැකියාව විතරයි කියලා.
ඔව්, දැන් එතකොට අනිත් ලක්ෂණ වලට පිටු අංක 28 29 කියන පිටු අංකවල 14 එක වගුවේ තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් තවදුරටත් මේ ගැන අධ්‍යයනය කරොත්. ඊළඟට අපි ශාක ප්‍රජනනය කියන කොටසට ආවොත්, දැන් ශාක ප්‍රජනනයත් සර් අර විදියට අලිංගික හා ලිංගික වශයෙන් කොටස් වලට බෙදවර් කරන්න පුළුවන්. එතකොට අපි ශාක අලිංගික ප්‍රජනනය ගැන කතා කරොත් ඒකේ අර කොහොමද ඒවට උදාහරණ ඒව කොහොමද වෙන්නේ, අපි කියන ශාකවල වර්ධක ප්‍රචාරණය කියලත් අපි හඳුන්වනෝ, ඒ වර්ධක ප්‍රචාරණය කියන වචනයත් පොඩ්ඩක් පැහැදිලි කරගෙන අපි පොඩ්ඩක් උදාහරණ ටිකක් ශාකාලිංගික ප්‍රජනනය ගැන සාකච්ඡා කරමු නේද සර්?
ඔව් දුවේ පුතේ, ශාකයක භූගතව තියෙන කොටසක් හෝ වායව තියෙන කොටසක්, ඒ කියන්නේ පොළව යට තියෙන කොටසක් හරි පොළවෙන් ඉහළ තියෙන කොටසක් හරි බෙදීමෙන් නවශාක ඇති කර ගැනීමේ ක්‍රියාවලිය තමයි අපි ඔය ශාක වර්ධක ප්‍රජනනය කියලා හඳුන්වන්නේ. මෙතෙන්දී ශාක වර්ධක ප්‍රජනනයේ ස්වභාවික වර්ධක ප්‍රජනනය වගේම කෘත්‍රිම වර්ධක ප්‍රජනනය කියලා ආකාර දෙකකට මේක සිද්ධ වෙනවා. ඒකෙදි ස්වභාවික වර්ධක ප්‍රචාරණය ඇත්තටම අපි මීට පොඩි පන්තිවලදී ඔයගොල්ලෝ අධ්‍යයනය කරලා තියෙන එකක්, 8 පන්තියේදී එහෙම. ඒකෙදි මුල් මගින් පැල ඇති කරන්න පුළුවන්, පත්‍ර මගින් පැල ඇති කරන්න පුළුවන්, මොටියන් නැත්තම් මොරෙයන් මගින් පැල ඇති කරන්න පුළුවන්, දාවක කඳන් මගින් පැල ඇති කරන්න පුළුවන්. ඔබ දන්නවා අර ශාක මේ කරපිංචා වගේ ශාකයක මූල පද්ධතිය, ඒ ශාකයේ වටේට පැතිරලා තියෙන මූල පද්ධතියෙන් නව ශාක ඇති වෙනවා. දුවේ පුතේ, ඔබ පරිසරයේ නිරීක්ෂණය කරන දරුවෙක් නම් ඔබට හැකියාව තියෙනවා දැක ගන්න ටිකක් පරණ කරපිංච ගහක් වටේ පොඩ්ඩක් ඇවිද්දොත් ඒකේ අලුත් පැල ඇති වෙලා තියෙන ආකාරය දැක ගැනීමේ හැකියාව තියෙනවා.
ඔව් ඒක තමයි. දැන් අපිට අර පරිසරයත් එක්ක ඉන්න දරුවෙකුට නම් මේවා සාමාන්‍ය කරුණු. එතකොට දැන් ඔයාලට තවදුරටත් මේක අධ්‍යයනය කරන්න දැන් අපි කිව්වම මෙන්න මේ ගහ වටේ බලන්න, කෙසෙල් පඳුර වටේ බලන්න. එතකොට ඔබට අඳුර ගන්න පුළුවන් වෙයි මොටියන් නේද? ඊළඟට පත්‍රවලින් ඔයාලා දන්නව අක්කපාන ශාකය පොතාස්සේ දාලා තිව්වම ඒකේ පත්‍රයක්, ඒකේ වටේට මුල් ඇදෙන බව ඔබ දැකලා ඇති. ඊළඟට ඔය වගේ අපිට ප්‍රධාන වශයෙන්ම ස්වාභාවික වර්ධක ප්‍රචාරණ ක්‍රම විදියට මුල් මගින්, පත්‍ර මගින්, මොටියන්ගේ දාවක මගින්, ඊළඟට බල්බිල ওই විදියට කතා කරලා අන්තිමට තියෙනවා භූගත කඳන් කියලා වර්ග හතරක් ගැන. ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරමු සර්.
ඔව්, ඇත්තටම මේ භූගත කඳ අපි ඉගෙන ගන්නවා ශාක විවිධත්වයේ පාඩම්වලදී, ඔබ පොඩි පන්තිවලදී. මේ පොළව යට පවතින කඳ තමයි අපි සාමාන්‍යයෙන් භූගත කඳන් සහිත ශාක කියලා කියන්නේ. ඔබ මේ වෙන විට භූගත කඳ කියන්නේ මොකක්ද කියන එක ගැන අවබෝධයක් තියෙනවා. ඔය කහ, ඉඟුරු, හබරල, ගහල, ලූණු, අර්තාපල් වගේ ශාකවල අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ අලය කියලා හඳුන්වන්නේ ඇත්තරම ඔය භූගත කඳ. එතකොට මේ භූගත කඳ විශේෂ කාර්යයන් කීපයක් ඉෂ්ට කරන බවත් ඔබ අධ්‍යයනය කරලා තියෙනවා. එයට ආහාර සංචිත කරන්න පුළුවන්, අහිතකර කාලය ගෙවා ගැනීම සඳහා කාලතරණය කරන්න පුළුවන්. ඒකේ විශේෂ කාර්යයක් හැටියට තමයි මේ අපි වර්ධක ප්‍රචාරණය කියන එක හඳුනාගන්නේ. ඒකේ වර්ග හැටියට රයිසෝමය කියලා වර්ගයක් අපි කතා කරනවා. කහ, ඉඟුරු, බුත්සරණ වගේ ශාකවල රයිසෝමය කියන භූගත කඳන් වර්ගය තියෙන්නේ. එතකොට කෝමය කියලා අපි කියනවා හබරල, ගහල, කිරිඅල වගේ ශාකවල තියෙන භූගත කඳ. එතකම ලූණු, ලොකු ලූණු, ලීක්ස් වගේ ශාකවල බල්බය කියන භූගත කඳන් වර්ගය තියෙනවා. මෙතෙන්දි ප්‍රසන්න සර් අපි මේ බල්බිලය සහ
බල්බය මාරු වෙන්න පුළුවන් ළමයින්ට. බල්බිල කියන්නේ අර අපි දන්නව අන්නාසි ගෙඩියේ උඩ ඇති වෙනවා නේද? ඒක තමයි බල් බිල කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඒක හනශාකවල දකින්න පුළුවන්. දැන් වාට සමීපම වෙන්නේ අන්නාසි නේද? පුංචි කාලේ කියනවා ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක් නේ. කොහොම අපි කියන්නේ ඔය ඒකෙන් නව ශාකයක් ලබා ගන්න පුළුවන් කියන අවස්ථාව තමයි පැහැදිලි වෙන්නේ. ඉතින් ඔතනින් පස්සේ අපිට දැන් අරවට උදාහරණ අපි මතක තියාගන්න ඕන භූගත කඳන් වලටත්. එතකොට රයිසෝමේට උදාහරණයක්, කෝමේට බල්බ, ස්කන්ධාකන්ද, ඔවට උදාහරණ අපි එක ගානේවත් මතක තියාගන්න ඕන. හදිස්සියකට අපිට විභාගෙදී එහෙම ඇහුවොත් උත්තරයක් ලියා ගන්න. ඊළඟට අපි යමු සර් කෘතිම වර්ධක ප්‍රචාරණය කියන කොටසට. ඒක පොඩ්ඩක් සර් කෘතිම වර්ධක ප්‍රචාරණය, කෘතිම කියන වචනේ තියෙනවා මිනිසාගේ මැදිහත් වීම කියන එක අන්තර්ගත වෙනවා. ඒකත් එක්ක මොනවද මිනිසා කරගත්තු මේ කෘතිම වර්ධක ප්‍රචාරණ පොඩ්ඩක් පැහැදිලි කරමු.
ඔව්, ඇත්තටම දුවේ පුතේ, දැන් මේ කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය කියවහම මේක අනිවාර්යයෙන්ම මිනිසාගේ මැදිහත් වීම සහිතව සිදුවන වර්ධක ප්‍රචාරණ ක්‍රමයක්. එතකොට අපි මේක සාමාන්‍යයෙන් අපි මේ ගොඩාක් දේවල් දුවේ පුතේ එදිනදා ජීවිතයත් එක්ක සම්බන්ධ කරලා මතක තියාගත්තාම හරි ලේසි. ඔබ දන්නවා අපි ඉගැන්වුවේ නැති වුණත්, විෂයක් හැටියට ඉගෙන ගත්ත නැති වුණත්, වතු සුද්ධ වද වගේ ශාකයක අලුත් පැලයක් හදාගන්න පුළුවන් අතු කැබැල්ලක් සිටුවීමෙන්. එතකොට ඒ විදියටම දැන් අපි ඒ විදියට එදිනෙදා ව්‍යවහාරයේ වැඩිපුර හඳුනාගන්නේ නැති ක්‍රමත් මේකේ තියෙනවා. නම් වශයෙන් කියනවා නම් අතු කැබලි මුල් ඇද්දවීම තමයි අපි අර මුලින් කතා කර ඔය අතු කැබලි සිටුවීම කියන කාරණේදී අපි කතා කරන්නේ. ඊට පස්සේ බද්ධ කිරීම ඉතාමත්ම හොඳ වර්ධක ප්‍රචාරණ ක්‍රමයක්, අපි සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අතු බැඳීම ඒකත් කෘතිම වර්ධක ප්‍රචාරණ
ක්‍රමය කියලා සාමාන්‍යයෙන් කියනවානේ.
ඔව්, අතු බැඳීම නැත්නම් ලේයර් කිරීම කියලා හඳුන්වන කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ ක්‍රමය. ඊළඟට විශේෂිත ක්‍රමවේදයක් තමයි පටක රෝපණය. එතකොට මේ පිළිබඳව අපි විස්තරාත්මකව කතා කරමු ඉදිරියේදී.
ඔව්, ඒක තමයි. දැන් මේ මාතෘකා හතරක් තමයි තියෙන්නේ: අතු බැඳීම, බද්ධ කිරීම, ලේයර් කිරීම සහ පටක රෝපණය. එතෙන්දී අපි අතු බැඳීම ගැන කතා කරමුනේ ඉස්සෙල්ලම.
ඔව්, ඒ කියන්නේ අපි විශේෂයෙන්ම සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තේ ඔය අතු කැබලි මුල් ඇද්දවීම සම්බන්ධයෙන්. ඒක අපි එදිනදා ව්‍යවහාරයේ සුලභව යදා ගන්නා වූ ක්‍රමවේදයක් නිසා. මම ඔබට පුංචි මතක් කිරීමක් කරන්නම්. අර අපි 9 ශ්‍රේණියේ ඉගෙන ගත්ත වර්ධක ද්‍රව්‍ය පාඩමේදී IAA ඉන්ඩෝලැසිටික් අම්ලය අපි භාවිතා කරනවා අතු කැබලි මුල්
ඇද්දවීමේදී
වර්ධක හෝමෝනයක් හැටියට. ඒකත් මම මේ වෙලාවේ මතක් කරනවා. එතකොට විශේෂ කාරණයක් හැටියට අතු කැබලි මුල් ඇද්දවා ගැනීම අපි සාමාන්‍යයෙන් දන්න එකක්. ඒ නිසා අපි ඉදිරියට යනවා. දැන් අතු බැඳීම කිව්වහම අර බැඳීම කියන වචනයෙම තියෙන මොකක් හරි මේ ගැට ගහන ස්වරූපයක් කියලා. ඇත්තරම දුවේ පුතේ, අපිට හැකියාව තියෙනවා ශාකයක දැන් අතු කැබලි සිටුවීමේදී අපිට තියෙන ගැටලුවක්. සමහර ශාකවල අතු කැබැල්ලක් කපලා හිටෙව්වහම ඒක සාර්ථකව මුල් අද්දවා ගැනීමේ හැකියාව අඩුයි. එවැනි ශාක සඳහා තමයි අපි මේ අතු බැඳීම කියන ක්‍රමවේදය භාවිතා කරන්නේ. එතෙන්දී ඒක ශාකයේ තිබියදීම, ශාකයෙන් වෙන් නොකර අතු කැබැල්ල ශාකයේ තිබියදීම පැල ලබා ගැනීම, පැලයක් බවට පරිවර්තනය කර ගැනීමේ ක්‍රමවේදයක්. මෙතෙන්දී මේකෙත් ආකාර දෙකක් තියෙනවා: භූමි අතු බැඳීම සහ වායව අතු බැඳීම කියලා. භූමි අතු බැඳීම ගොඩක් වෙලාවට අර පහළට, ඒ කියන්නේ ශාකයක දිග අතු වැඩි ශක්තිමත් නැත්නම් ඒක පොළව දක්වා නවන්න පුළුවන් නම්, අපි උදාහරණ හැටියට ওই සමන් පිච්ච, වැල්දෙහි වගේ ශාකවල මේක සාර්ථකව කරන්න පුළුවන් ලේයර් කිරීමේ ක්‍රමයක්. ඒකේ ඇත්තම සරලවම කියනවා නම් මේ පොළවට නමන්න පුළුවන් අත්තක් දුවේ පුතේ, ඔබට සමන් පිච්ච, වැල්දෙහි වගේ ශාකයක් ඔබේ ගෙවත්තේ තියෙනවා නම් හරි පහසුවෙන් මේක හඳුනා ගන්නට පුළුවන්. පොළවට නම් පොළවේ ගෑවෙන තරමට නවන්න පුළුවන් අත්තක් මේ ශාකයේ තියෙනවා නම් ඒ පොළවට ගෑවෙන්න, කියන්නේ බිඳෙන්නේ නැතුව ගෑවෙන්න ඕනේ, පොළවට ගෑවෙන මට්ටමට නවලා ඒ පොළවේ ස්පර්ශ වෙන ස්ථානයේ පුංචි තුවාලයක් පොත්ත පමණක් තුවාල කරලා
අපිට දීබීජ පත්‍රී ශාක තමයි ගන්න පුළුවන් පොතුවලයක් වගේ අයින් කරලානේ.
ඔව්. ඒතර දීබීජ පත්‍රී ශාක කොහොමද අපි අර අතු හට ගන්නා ශාක හැටියටනේ ඒ
කියන්නේ කතා කරන්නේ
තියෙන්නේ. එතකොට පොළවට නැවලා අපි අර කිව්වේ පොළවේ ස්පර්ශ වෙන ස්ථානය පොඩ්ඩක් පුංචි තුවාලයක් පොතුරවමක් අයින් කරලා එහෙම නැත්නම් පොඩි කැපුමක් යදාලා ඊට පස්සේ එම ස්ථානය රෝපණ මාධ්‍යක කියන්නේ කොම්පෝස්ට් මිශ්‍රණයකින් වහලා ඒක නැවත දැන් අපි අර ආයාසයෙන් පොළවට නමපු නිසා සුළඟට හෙලවුණොත් එහෙම මේක ආපහු උඩට එන්න පුළුවන්. ඒක වළක්වන්න පොඩි ගලක් උඩින් බර තියලා ඒක ස්ථාවර කරා නම් ඒක අපි වෙන මුකුත් කරන්න ඕනේ. අර රෝපණ මාධ්‍ය තියපු ඒ කොම්පෝස්ට් තියපු ස්ථානය තෙත් කළා නම් ඒක වියලීම වළක්වාගෙන තිබුණා නම් අපිට හැකියාව තියෙනවා ඒක සති 3ක් විතර යනකොට අර පොතුරවමක් අයින් කරපු එහෙම නැත්නම් තුවාල කරපු තැනින් අලුතෙන් මුල් ඇදලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ දුවේ පුතේ ඔබට හැකියාව තියෙනවා ඒ මුල් ඇදපු ස්ථානයට ඇතුල් පැත්තෙන් ඒ ශාකත් මව ශාකයෙන් වෙන් කරලා නව ශාකයක් හැටියට
වෙනම සිටව ගන්න නේද?
ඔව් අවශ්‍ය ස්ථානයක සිටුවා ගන්න.
ඔව්. දැන් එතකොට ඒකේ තවත් ක්‍රමයක් තියෙනවනේ වාය වතු බැඳීම කියන එක. ඒක සර් පොඩ්ඩක් විස්තර කරොත්.
ඔව් මේකත් මේ අර අතු කැබලි සිටවන්න බැරි දොඩම් දෙහි වගේ ශාකවලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් දොයේ පුතේ සෑම ශාකයකම අපිට පොළවට නමන්න බැහැනේ අතු. එතකොට ශාකයේ අත් උඩ තියෙනවා නම් අපිට හැකියාව තියෙනවා මම ඔබට අවධානය යොමු කරනවා ඔබේ පෙළ පොතේ 32 වෙනි පිටුවේ උඩින්ම තියෙන 14 දෙක රූපේ මේ ක්‍රම දෙකේම රූප සටහන් තියෙනවා. එතකොට ශාකයක පොළවට උඩින් තියෙන ඕනෑම අත්තක සාමාන්‍යයෙන් පැන්සලක විතර මහත තියෙන අත්තක් තමයි මේ සඳහා වඩාත් යෝග්‍ය වෙන්නේ. එතකොට ඒකේ පුංචි පොතුරවමක් සුදුසු ස්ථානයක් බලලා අපි පමණක් ඉවත් වන ආකාරයට ප්‍රවේශමෙන් අයින් කරලා එම ස්ථානය රෝපණ මාධ්‍යයකින් ආවරණය කරලා පොලිතින් පටියකින් වෙලලා තියෙනවා. එතකොට ඒ පොලිතින් පටියෙන් වෙලීමෙන් අපි අපේක්ෂා කරන්නේ අර රෝපණ මාධ්‍ය වියලීම වළක්වා ගැනීමත් වර්ෂාවෙන අවස්ථාවක වැඩිපුර තෙතමනය පැමිණීම වළක්වා ගැනීමත්. එහෙම සති 3ක් විතර තිබ්බහම අපිට බලා ගන්න පුළුවන් දුවේ පුතේ එම පොතුරවම ඉවත් කළ ස්ථානෙන් අලුත් මූල පද්ධතියක් ඇති වෙලා එම අත්ත රෝපණය කිරීම සඳහා සුදුසු අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ මුල් ඇදලා තියෙන ස්ථානේ ඇතුල් පැත්තෙන් මේ ශාකත්ත ඉවත් කරගෙන අපිට නව ශාකයක් හැටියට සුදුසු ස්ථානයක රෝපණය කරගැනීමේ හැකියාව පවතිනවා.
ඔව් දැන් සර් මේ අතු බැඳීම කියන දේ අපිට වාසියත් වෙනවා වාසි දෙකක් ගැන සඳහන් වෙනවා. එතකොට මොනවද වාසි දෙක කියලා ගත්තොත් එකක් තමයි බීජ හොඳින් නිපදවන ඒ කියන්නේ බෝ කරගන්න පුළුවන් බැරි ශාකයක් තියෙනවා නම් අපිට ඒකෙන් පුළුවන් මේ වගේ ක්‍රමයකට ගිහිල්ලා මේක බෝ කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට එකවර පැල කීපයක් ගන්නත් පුළුවන්කම තියෙනවා.
ඔව් ඇත්තරම දුවපතේ මේ කියන්නේ දැන් සමහර ශාක දැන් අපි හිතන දෙහි දොඩම් ඒවයි බීජ නිෂ්පාදනය වෙනවා. නමුත් ඒ බීජ වලින් නව ශාක ලබා ගැනීමේ ගැටලුවක් පවතිනවා. ඒක හොඳින් ප්‍රරෝහණය වෙන්නේ නැහැ විශේෂ තත්ත්වයන් අවශ්‍යයි. ඒත් එක්කම සාමාන්‍යයෙන් අපි හිතමු පැණිදොඩම් කියලා පැණිදොඩම් ශාකයක බීජ සිටෙව්වට අපිට පැණිදොඩම් ශාකයක්ම ලබා ගැනීමේ හැකියාව අඩුයි. ඒක වෙනත් ප්‍රභේදයක් වෙන්නට හැකියාව තියෙනවා. ඒ නිසා අර මව ශාකයේ ලක්ෂණම තියෙන ඒ උසස් තත්ත්වයේ පැලයක් ලබා ගැනීම සඳහා මෙවැනි ක්‍රමයක් භාවිතා කිරීම ඉතාමත් යෝග්‍ය වෙනවා. ඒත් එක්කම එම ශාකවල මේ අතු කැබලි සාර්ථකව සිටවන්න බැරි ශාක මෙතෙන්දී විශේෂයෙන් වැදගත්. මේ අර එකවර පැල කීපයක් ලබා ගන්න පුළුවන් කියන ප්‍රසන්න සර් අපිට ටිකක් හොඳින් වැඩුණු ශාකයක අතු කිහිපයක් මේ ලේයර් කරන්න පුළුවන් එකවර. ඒතර ලේයර් කිරීමේදී අතු කිහිපයකම මේ විදියට මේ රෝපණ මාධ්‍ය සම්බන්ධ කරලා
නව ශාක ලබා ගන්න
පුළුවන්. නව ශාක එකවර ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
හොඳයි. සාරංග සර් දැන් අපි යමු බද්ධ කිරීම වලට. බද්ධ කිරීම කියනකොට ටිකක් එක ටිකක් අර තාක්ෂණය ටිකක් තියෙන දෙයක්. ඒ කියන්නේ ශිල්පීය ක්‍රමයකුත් තියෙන්න ඕන. ඉතින් ඒකෙදි බද්ධ කිරීම් වලට අපිට යන්න ටිකක් ඕ වෙලාව ටිකක් අපිට හරස් වෙනවා. මට හිතෙන්නේ අද දවසේ අපිට තියෙන කාලය අවසන් වෙනවා. ඉතින් අපි ඊළඟ දවසේ එහෙනම් අපි බද්ධ කිරීම් වලින් නැවත ආරම්භ කරමු. එහෙනම් අදට අපි සමු අරගමු නේ සර්.
අද දවසේ අපි මේ සාකච්ඡා කරපු කාරණා පිළිබඳව අපව බැලුවොත් අපි කිව්වා ප්‍රජනනය කියන්නේ මොකක්ද කියන එක කිව්වා. ඒත් එක්කම ප්‍රජනනයේ ආකාර දෙක කිව්වා. ඒත් එක්කම ඒ එක් එක් ආකාරයේ විශේෂයෙන් ශාක ප්‍රජනනය සම්බන්ධයෙන් කතා කරද්දී මේ කාරණා ටික කිව්වා. ඉතින් මේ පාඩමත් එක්ක මේ ආකාරයට අපි ඉදිරි පාඩමකදී නැවත හම්බු වෙමු.
ඔව්. චර්ලා කතා කරපු මම ප්‍රසන්න බිගුණරත්න. එහෙනම් ඔබ සැමට ආයුබෝවන්.